අයිබෝන් සම්මා සම්බුදු සරණයි සුපිනත් ඔබ හැම දිනාටම ලැබුවා වූ 2015 නව වසර ඔබ හැම දිනාටම සදහැසිත් වඩන නරක නුපනත්කම් වලින් ඈත් වෙලා හොඳ යහපත් දේ ජීවිතේට ලං කරගත හැකි වෙන සත්පුරුෂාශ්‍රය කල්‍යාණ මිත්‍ර සේවනය ලැබෙන වාසනාවන්ත සුබ නව වසරක් වෙන්නට කියලා තුනුරණගේ අනන්ත මහා ගුණ බලයෙන් සිත් ආශිරි පතමින් අපි ප්‍රාර්ථනා කරනවා. සුපින්නත්නි, අද දුරුතු පුරපසලසක පොහොදා කංකා විතරණී වැඩසටහනෙන් ඔබ අප හමුවන්නේ. බොහෝ දෙනා අතර ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් නරඹන වැඩසටහනක් බවට, ජන ප්‍රසාදයට පත්වුණු වැඩසටහනක් ලෙස ගෞරව සම්භාවනාවට පත් වී තිබෙන කංකා විතරණී වැඩසටහන සඳහා ලංකාවේ පමණක් නෙවෙයි ලෝකේ කරදියවලල්ලෙන් එහා සත් සමුද්‍රෙන් එහා ඉන්න බොහෝ දෙනෙකුගේ ප්‍රතිචාර ලැබෙනා වග අපට දැනුණා. පසුගිය දෙසැම්බර් මාසයේ පුරාවට අප ඕස්ට්‍රේලියා මහද්වීපයේහි මෙල්බර්න්, නිව්කාසල්, කැන්බරා, සිඩ්නි සහ බ්‍රිස්බේන් නුවරවල විහාරස්ථාන 13ක පූජනීය දරණාගම කුසල ධම්ම නාහිමිපාණන් වහන්සේගේ නායකත්වයෙන් මූලිකත්වයෙන් කරපු ධර්මදූත මෙහෙවරේදී එහි සපැමිණි බොහෝ ධර්මශ්‍රවණාභිලාෂී සදහැවතුන් අපට නිරන්තරයෙන් ආශිර්වාද කළා, සුභාශිර්වාද පළ කළා. කංකා විතරණී වැඩසටහනෙන් අපි බොහෝ ඵල නෙලා ගන්නවයි කියලා. ඒ නිසා ඒ ගෞරවයත්, ඒ හැම දෙනාගේම ආශිර්වාදයත් මා පෙරලා මෙහි සංකල්ප ප්‍රධානියානන් හැටියට මේ වැඩසටහන මේ ආකාරයට සිදු කරන්නට තමන්ගේ සම්පත් දායකත්වය ලබා දෙන අද දවසෙත් අපගේ ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන මේ ස්ථානයට සම්ප්‍රාප්ත වුණු තමන් විසින් බොහෝ අපහසුවෙන් බොහෝ කැපකිරීම් සිදු කරමින් දැන කියාගත්තු අවබෝධ කරගත්තු ලෞතර බුදු පියාණන් වහන්සේ විසින් අනුදැන වදාළ ශ්‍රී සද්ධර්මය ත්‍රිපිටකය ඇසුරු කරගෙන ඉගෙන කියාගෙන එය නොමිලේ බොහෝ දෙනාගේ හිතසුව පිණිස බෙදා හදා දෙන්නට නිර්ලෝභී වුණු, හැමතිස්සෙම හැම වෙලාවකම තවත් කෙනෙකුගේ දහම් ගැටලුවක් निराකරණය කිරීම වෙනුවෙන් මහා කැපකිරීමක් සිදු කරන සමින්ද රණසිංහ මහත්මයාව අපි තාමත්ම ගෞරවයෙන් ආයිබවන් කියලා පිළිගන්නවා. සුපින්වත්නි, අද අපි සූදානම් වෙන්නේ මේ වැඩසටහන සමාරම්භ කරන්න විශේෂ මාතෘකාවක් යටතේ. ඒ මාතෘකාව පිළිබඳව කතා කරන්නට කලින් අපි පළමුකොට දේවතා ආරාධනාව සිද්ධ කරන්නටයි මේ සූදානම් වෙන්නේ. සාදු සාදු සාදු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසා රජ්ජ විසරදස්ස, සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසා රජ්ජ විසරදස්ස, සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසා රජ්ජ විසරදස්ස, සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. සාධු සාධු සාධු.
සුපින්වත්නි, අපි අද දවසේ මාතෘකා කරගන්නේ බොහෝ දිනාට ගැටලුකාරීව පවතින නිර්වාණ අවබෝධය පිනිස හේතු වන අංග මොනවාද යන්න පිළිබඳව කතා කරන්නට. විශේෂයෙන්ම බොහෝ දෙනා මේ දිනවල මේ පිළිබඳව ගවේෂණාත්මක හැදෑරීම් කරනවා. බොහෝ දෙනා අසා සිටිනවා නිවන් දකින්නට නම් නිර්වාණය අවබෝධ කරගන්නට නම් අප සම්පූර්ණ කරගත යුතු අංග කවරේද යන්න පිළිබඳව විශේෂයෙන්ම ඒකට හේතු වෙලා තිබෙන්නේ තැන් තැන්වල අල්පශෘතයින් තමන් බහුශෘතයන් යයි පවසමින් තමන්ට ධර්මඥානය ඇතැයි පවසමින් බුදු වදන තමන්ගේ වදනක් ලෙස අපි පසුගිය දිනක කාංකා විතරණිය තුලින් කතා බහ කරා මේ බුදු වදන බුද්ධ ධර්මයේ වෙනස් කිරීම සහ ඒකට තමන්ගේ අර්ථකථන ඉදිරිපත් කිරීම කොයිතරම් දුරට පාපකාරී ක්‍රියාවක්ද කියන කාරණාව පිළිබඳව ඉතින් එය පැත්තක තිබියදී මේ ආකාරයට නිර්වාණය පිළිබඳව සහතික නිකුත් කරන එක්තරා මාදිලියක විශේෂ අධ්‍යාපන ආයතන බිහි වෙමින් තිබෙන යුගයක තමන් සිටින්නේ මාර්ගඵලවල කුමන ස්තරයේද කියලා විශේෂ සංකිරීම් කරලා සහතික නිකුත් කරන යුගයක අපි කැමති දැනගන්න නිර්වාණය සඳහා අවශ්‍ය අංග මොනවාද කියලා ඔබතුමාගේ.
සසික මහත්මයා, නිර්වාණය සඳහා අප තුළ තිබිය යුතු අංග පහක් භාගතුන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා. තමන් ඉපදුනේ මොන කුලයකද කියලා අදාළ වෙන්නේ නැතුව, කියන්නේ තමන් ඉපදුනේ රජ කුලයේ වුණත්, බ්‍රාහ්මණ කුලයේ වුණත්, ශුද්‍ර කුලයේ වුණත්, ගෘහපති කුලයේ වුණත් මේ අංග පහ නැත්තම් නිවන් දකින්න බෑ කියලා භාගතුන් වහන්සේ මේ දේශනාව කොසල් මහා රජතුමාට දේශනා කරනවා. මේ සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ කන්නකත්ථල සූත්‍රයේ, මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි පොතේ රාජවර්ගයේ 10 සූත්‍රයේදී මෙන්න මේ ආකාරයට සඳහන් වෙනවා. පංචමානි මහරජ ප්‍රධානි අංගානි, ප්‍රධාන අංග. ප්‍රධාන කියලා කියන්නේ නිවන් දැක්මට, නිවන් අවබෝධ වීමට තිබිය යුතු වීරය. ප්‍රධාන වීරය කියලා කියන්නේ අවසානයේ නිවන් දැකීම සඳහාම වඩන වීරයට ප්‍රධාන වීරය කියලා කියනවා. ඉතින් මේ ප්‍රධාන වීරය වඩන්න අංග පහක් සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. ඉතින් සමහරු හිතනවා මේ ප්‍රඥාවෙන්ම මේක යන්න පුළුවන් දෙයක්, මේ ශ්‍රද්ධාව අවශ්‍ය නැහැ, දන් දීම අවශ්‍ය නැහැ කියලා බොහොම මේ අඩු අතහැරීමකින් මේකට යන්න පුළුවන් කියලා බොහෝ දෙනෙක් මේ කෙටි මාර්ග හොයනවා. නමුත් මෙහි පරම සත්‍ය නම් භාගතුන් වහන්සේ අපිට කෙටිම මාර්ගය දේශනා කරලා තියෙනවා. එයට වඩා කෙටි මාර්ගයක් නැහැ. භාගතුන් වහන්සේ දේශනා කරපු මාර්ගයෙන් අපි යම් ප්‍රමාණයකින් හරි අපගමනේ වුණොත් එම අපිට හිතුනොත් ඊට වඩා ලේසි මේ විදිහට යන එක කියලා අපි යන්නේ නිවනට නෙමෙයි. ඉතින් මෙහිදී භාගතුන් වහන්සේ සඳහන් කරනවා ප්‍රධාන වීරය වැඩිය වඩන පුද්ගලයාට තිබිය යුතු අංග පහක් මේ තිරය දැක්වෙන්නේ ඒ කාරණයයි. ඉද මහරජ භික්ඛු සද්දෝ හෝති, මෙහි මහරජ භික්ෂුන් වහන්සේ සද්ධාවන්ත වෙයි. සද්ධාති තථාගතස්ස බෝධි, භාගතුන් වහන්සේගේ බෝධිය සම්මා සම්බුද්ධත්වය විශේෂයෙන් ඇදහිය යුතු මට්ටමකට පැමිණෙනවා. ඉතින් මේ සමහර විට නම් මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ බෞද්ධයන්ට විතරක් තියෙන දෙයක් කියලා. බෞද්ධයන්ට විතරක් තියෙන විශේෂ කොටසක් ගැන සඳහන් කරනවා. නමුත් ශ්‍රද්ධාව කියලා මූලික වශයෙන් සඳහන් කරලා තියෙන මේ සද්ධහති කියන වචනයෙන් පෙන්වුම් කරන්නේ අදහති කියන වචනයට වඩා වැඩි ප්‍රමාණයක් බරක් දීලා සද්ධහති විශේෂයෙන් ඇදහිම. ඒ විශේෂයෙන් අදහන්න ඕනේ භාගතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය. දැන් අද කාලේ සමහරු හිතනවා මේ භාගතුන් වහන්සේට වන්දනාමාන කිරීම එච්චරම අවශ්‍ය වෙන්නේ නැහැ, ප්‍රඥාව තුනොත් ඕනම කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. නමුත් මේ සඳහන් වෙන නිවනේ, මේ ථේරවාදී බුදුදහමේ සඳහන් වෙන නිවනේ එහෙම සඳහනක් නැහැ. භාගතුන් වහන්සේ තමයි මේ ශාසනයේ මුල. භාගතුන් වහන්සේගේ සියලු අංග විශ්වාස කළ යුතුයි. 23 මහා පුරුෂ ලක්ෂණ, භාගතුන් වහන්සේගේ ගුණ සියල්ලම පිළිගන්න පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ, විශේෂයෙන්ම නිවන් දකින්න. ඉතින් එතනදී භාගතුන් වහන්සේ දේශනා කරනවා භාගතුන් වහන්සේගේ බෝධිය අදහන්න ඕනේ කොහොමද? ඉතිපිසෝ භගවා මෙසේ විය ඒ භාගතුන් වහන්සේ අරහං, අරහං ගුණෙන් යුක්තයි. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධ ගුණෙන් යුක්තයි. විද්‍යා චරණ සම්පන්නෝ විද්‍යා විද්‍යාවන්ගෙන් චරණයන්ගෙන් සම්පන්නයි, සම්පූර්ණයි. සුගතෝ මනාකොට නිවනට පැමිණිලා ඉතාම සුන්දර ලෙස නිවනට ප්‍රාප්ත වෙලා භාගතුන් වහන්සේ වැඩ ඉන්නවා කියලා යනාදී වශයෙන් මේ නව අරහාදී ගුණ විශේෂයෙන්ම දැනගත යුතුයි, විශේෂයෙන්ම ඇදහිය යුතුයි. මෙන්න මේ කාරණයට කියනවා සද්ධාව කියලා. මෙන්න මේ කාරණය තමයි පළවෙනිම තිබිය යුත්තේ. අපි ඉදිරියේදී සාකච්ඡා කරලා බලමු. දැන් අද කාලේ බුද්ධ වන්දනාව කරද්දී මේ ඉතිපිසෝ පාඨය බොහෝ දෙනෙක් උච්චාරණය කරනවා. නමුත් එහි තියෙන දෝෂ මොනවද කියලා. ඔව්. ඉතින් මේ දෙවෙනි කාරණේ හැටියට භාගතුන් වහන්සේ සඳහන් කරනවා මේ සද්ධාව සම්පූර්ණ වෙච්ච පුද්ගලයාට අප්පාබාධෝ හෝති, අප්පාතංකෝ, මේ රෝග අඩු නිදුක් පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ? සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ, ඒ කියන්නේ සමෝපහන ග්‍රහණියකින් සමන්විත වෙන්න ඕනේ. භාගතුන් වහන්සේ මේ ශාරීරියම නිරෝගී භාවය මේ ග්‍රහණිය මුල් කරගෙන, මේ පාචක අග්නිය මුල් කරගෙන දේශනා කරලා තියෙනවා. මේ මේ විශේෂයෙන් සඳහන් කරලා තියෙන නාති සීතාය නාචුන්නාය, අතිසීත නොව් අති උෂ්ණ නොව් මජ්ජිමාය ප්‍රධානක්ඛමාය, මධ්‍යම වූ ආහාර දිරවන ශක්තියකින් සමන්විත වෙන්න ඕනේ ප්‍රධාන වීර්යයට සුදුසු වූ. දැන් මේ කාරණේ අපිට දීර්ඝව සාකච්ඡා කරනවා නම් මේ හැම කාරණයකටම දවස් ගණනක් ගත කරන්න පුළුවන්. දැන් අද කාලයේ මේ බටහිර වෛද්‍ය විද්‍යාව නොදියුණු මට්ටමක තියෙන්නේ. නමුත් ඉපැරණි පාරම්පරික වෛද්‍ය විද්‍යාවේ සහ බුදුදහමේ එකම ආකාරයකට මේ නිරෝගී බව සඳහන් කරලා තියෙනවා. ඉතින් එහිදී මේ නිරෝගී භාවය මේ ග්‍රහණීය මුල් කරගෙන මේ ආහාර පැසවීම, මේ ආහාර මාර්ග පද්ධතිය මුල් කරගෙන ඇති වෙනවා කියලා භාගතුන් වහන්සේ පවා දේශනා කරලා තියෙනවා. ඒ කාරණේ විශේෂයි. මේ කාරණේ තමයි දෙවෙනි කාරණය, නිරෝගී ශරීරයක් සහිත වීම සහ අල්ප ආබාධ සහිත වීම. ඉතින් තුන්වෙනි කාරණය විශේෂම කාරණාවක්, එය තිබෙන්න ඕනේ. අසඨෝ හෝති අමායාවි, තියෙන වැරදි හංගන්න බෑ, නැති ගුණ පෙන්වන්නත් බෑ. යථා භූතං අත්තානං ආවිකත්තා, තමන්ගේ ආත්මය තමන්ගේ ජීවිතය තියෙන විදියටම හෙලි කරන්න ඕනේ. මේ හැමෝටම හෙලි කරන්න කියලා නෑ. කාටද හෙලි කරන්න කියලා තියෙන්නේ? සත්හරීවා විඤ්ඤූසුවා සබ්‍රහ්මචාරීසු, භාගතුන් වහන්සේට හෝ තමන්ගේ නුවණ තියෙන තමන්ට කමඨාන් දෙන උපදෙස් දෙන සබ්‍රහ්මචාරීන් වහන්සේලාට, ධර්මයේ උගන්වන ආචාර්යන් වහන්සේලාට, කර්මස්ථාන ආචාර්යන් වහන්සේලාට තමන්ව හෙලි කරන්න ඕනේ තියෙන විදිහටම. දැන් සමහර කෙනෙක් නිවන් දකින්න කැමති, නමුත් තමන්ට නැති සීලයක් තියෙනවා කියලා පෙන්වන්න හදනවා. එතකොට සිල් පිරිසිදු කරගන්න ක්‍රම දේශනා කරන්නේ නැහැ ගුරුවරයා. ඒ නිසා සිල් පිරිසිදු වෙන්නේ නැහැ. සීලය පිරිසිදු වෙන්නේ නැතුව සීල විසුද්ධියකටපත් වෙන්නේ නැහැ. විශේෂයෙන් සීලය පිරිසිදු වෙන්නේ නැත්නම් සිත සමාධිවත් වෙන්නේ නැහැ, සමාධියටපත් වෙන්නේ නැහැ. අද කාලේ බොහෝ දෙනෙක් භාවනා කරන්න යනවා, නමුත් සිල්පද රකින්න හැටි ඉගෙනගෙන නැහැ. සිල්පද රකින්නෙත් නැහැ. තමන් හිතනවා මේ භාවනා කරන එක වෙනම කෙටි ක්‍රමයක්, වෙන කිසිම අංගයක් නැතුව භාවනාවෙන් යන්න පුළුවන් කියලා. නමුත් භාවනා කියන එක පිළිබඳව භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට මුලින්ම සද්ධාවෙන් සීලයෙන් පිරිසිදු වෙලා ඉන්න ඕනේ. සද්ධාව, දානීය, සීලය ආදී ගුණධර්ම පුරාගෙන තමයි මේ භාවනාව කරා යන්න පුළුවන්, මේ මනස දියුණු කිරීම සඳහා යන්න පුළුවන්. ඉතින් මෙතනදී භාගතුන් වහන්සේ විශේෂයෙන් භාගතුන් වහන්සේට පරචිත්ත විඥාන්නේ තිබිලත් ඕනෑම පුද්ගලයෙක්ගේ චරිතය ඒ පුද්ගලයා දන්නවටත් වඩා භාගතුන් වහන්සේට දැනගැනීමේ හැකියාව තිබිලත් භාගතුන් වහන්සේ නිර්දේශ කරනවා තමන් සටකපට වෙන්න එපා කියලා, මායා සහිත වෙන්න එපා කියලා. කියන්නේ තමන්ගේ නැති ගුණ පෙන්වන්න හදන්නත් එපා, මේ තියෙන වැරදි හංගන්නත් එපා කියලා. ඉතින් මේක විශේෂම ගුණයක්. ඒ ගුණය නැත්තම් නිවන් දකින්න එක හිතන්නවත් බෑ. ඉතින් මෙන්න මේ කාරණය තමයි තුන්වෙනි කාරණය. අනික් කාරණය තමයි මේ වීරය කියන ධර්මතාවය, මේ සැරෙන් සැරේ වීරය වඩල නිවන් දකින්න බෑ. එක දිගටම වඩන වීරයක් තියෙනවා. මේ සඳහන් කරන්නේ මේ හතරවෙනි කාරණේ හැටියට ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය. වීරය ආරම්භ කරලා තියෙන්න ඕනේ අකුසල ධර්ම ප්‍රහාණය කරන්න, අකුසල ධර්ම නැති කරන්න වීරය ආරම්භ කරලා තියෙන්න ඕනේ. කුසලානං ධම්මානං උපසම්පදාය, කුසල් දහම් විශේෂයෙන් සම්පාදනය කර ගැනීම පිණිස වීර ආරම්භ කරලා තියෙනවා. තාමවා දල්ල පරක්තමෝ දැඩි බලයක් දැඩි පරාක්‍රමයක් යොදලා තියෙනුනේ සඳහා මේ යම්තම් වීරයකින් මේ නිවන් දැකීම කරන්න බෑ. අනික්ඛිත්ත ධූරෝ කුසලේසු ධම්මේසු, මේ කුසල් දහම් සම්පාදනය කර ගැනීම නම් වූ මේ ධර්මතාවය ධූරයක් හැටියට හැම වෙලෙම දරන්න ඕනේ. දැන් ධූරය කියලා කියන්නේ තමන්ගේ උරහිස මත පැටවුණු කාර්යභාරයක්. දැන් සමහර වෙලාවට තමන්ගේ කාර්යභාරය පැත්තකින් තියෙනවා, ගිමන් හරිනවා. මේ පුද්ගලයා මේ කුසල් දහම් සම්පාදනය කර ගැනීම සහ අකුසල් දහම් ප්‍රහාණය කිරීම කියන ධූරය හැම වෙලෙම රකින්න කෙනෙක්, ක්‍රියාත්මක කරන කෙනෙක් වෙන්න ඕනේ. මේ තමයි හතරවෙනි කාරණා. පස්වෙනි කාරණාව හැටියට තියෙන්නේ පඤ්ඤවා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ. ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. කොයි විදිහටද වෙන්න ඕනේ? මේ නාම රූපවල ඇතිවීම නැතිවීම පේන තරම් ප්‍රඥාවක් තියෙන්න ඕනේ. අරියාය නිබ්බේධිකාය ආර්ය වූ කලකිරීමක් තියෙනවා. දැන් සමහර පුද්ගලයන්ට කලකිරීම තියෙනවා, තමන්ට අවශ්‍ය දේවල් සම්පූර්ණ වෙන්නේ නැති නිසා කලකිරලා ඉන්නේ. එය ආර්ය වූ කලකිරීමක් නෙමෙයි. ආර්ය වූ කලකිරීම නම් කියලා සඳහන් කරන්නේ සියලු දේ සම්පූර්ණ පුද්ගලයාටත් තමන් සියලු දේ සම්පූර්ණ වෙලත් මේ ජීවිතයේ සම්පූර්ණ සැපයක් නැහැ කියලා ආරණ වහන්සේ නමකට අවබෝධ වෙන පරිදි අවබෝධ වෙලා මේ ලෝකයේ තියෙන සැප සම්පත් කෙරෙහි කලකිරීමයි. මේ ලෝකයේ තියෙන දුක පිළිබඳ කලකිරීම විතරක්ම නෙමෙයි.
එහෙම.
ඉතින් මේ ලෝකයේ තියෙන දුක අවබෝධ කරගන්න ඕනේ සැපයට රැවටෙන්නේ නැති කෙනෙක් වෙන්න ඕනේ.
ඔව්.
අනේ ඒ වගේ ප්‍රඥාවකින් සමන්විත වෙන්න ඕනේ. මෙන්න මේ ප්‍රඥාවට කියනවා සම්මා දුක්ඛක්ඛය ගාමිනියා කියන විශේෂණ පදේ. කියන්නේ යහපත් කොට දුක නැති කිරීමට උපකාරී වන ප්‍රඥාවකින් සමන්විත වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ කාරණා පහ අතිශයින් වැදගත් සහ අනිවාර්යයි නිවන් දැකීම නම් වූ කාර්යභාරය සිද්ධ කරන්න.
හොඳයි, ඉතාමත්ම මැනවින් එය විග්‍රහ කරන්න දුන්න. අපි සිදු කරපු ඕස්ට්‍රේලියානු සංචාරයේදී තරා නිවසක පොටිම කුසදම්ම ස්වාමීන් වහන්සේ මෙල්බන් නුවරට වැඩම කරපු පළවෙනි දවසේ සංඝගත දක්ෂිණාවක් පැවැතුණා වෛද්‍ය ලංකාපුත්‍ර මැතිතුමාගේ නිවසේ. මාලා ලංකාපුත්‍ර මැතිණිය සහ වසන්ත මාලා ලංකාපුත්‍ර මැතිණිය සහ ලංකාපුත්‍ර වෛද්‍යාචාර්යතුමාගේ නිවසේ. එහිදී අපට හමු වුණා ඒ අයගේ ආදරණීය පියාණන් මහාචාර්ය නන්දසේන මුදියන්සේ මැතිතුමා. එතුමාගේ දියණිය වෛද්‍යවරියක්, කොටිම මාලා ලංකාපුත්‍ර මැතිණියගේ නැගණිය ඇය. ඇය වෛද්‍ය සංජීවි ජයසිංහ මහත්මිය. ඇය ඕස්ට්‍රේලියානු ඩොලර් වලින් යම් මුදලක් මගේ අතේ තිබුවා, මේ වැඩසටහන සඳහා සැදැහැති දායකත්වය දරන්න කැමතියි කියලා එතුමිය ප්‍රාර්ථනා කරන එතුමගේ ආදරණීය පියාණන් මහාචාර්ය නන්දසේන මුදියන්සේ මැතිතුමා සහ එම මැතිණිය හට සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. මේ ඒ ගෙදරට ගියාමත් අපට දැනුනේ පූජනීය අපේ මාංකඩල සුදස්සන ස්වාමීන් වහන්සේ සහ විශේෂයෙන්ම පිටිකල ගුණරත්න ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනා ඇසුරෙහි පෝෂණය වෙච්ච පවුලක්, ඒ පවුල පසුගියදා කුඩුම්බිගල අරණ්‍ය සේනාසනයටත් ජලය, මේ වීරිය වඩන ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය පානීය ජලය සඳහා අවශ්‍ය සියලුම ප්‍රතිපාදන සොයලා දීලා ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා තිබුණා. ඉතින් එය දකිද්දී අපට හිතුනේ මේ අය ලංකා විතරණිය තුලින් ලබා ගන්නා ප්‍රයෝජනය ගැන අපට පෙරලා තමන්ගේ සතුට ප්‍රකාශ කරද්දී මේ වැඩසටහනේ තිබෙන සාරගර්භ භාවයේ පිළිබඳව තිබෙන තක්සේරුව. ඒ නිසා ඔබතුමාට ඒ ගෞරවය හිමි විය යුතුයි. අපි විශේෂයෙන්ම සිහිපත් කරනවා මේ වෙලාවේදී සංජීවි ජයසිංහ වෛද්‍යාචාර්යතුමිය තමයි අද දවසේ වැඩසටහන සඳහා දායකත්වය දක්වන්නේ. හොඳයි, ඔබතුමා කියාගෙන ගියපු ඒ නිවන සඳහා ප්‍රධාන කාරණා පහෙන් ප්‍රධානත්වයටම මුලටම ආවේ ශ්‍රද්ධාව. නැත්තම් අපි ශ්‍රද්ධාව කියලා කියනවා සංස්කෘත භාෂාවෙන්, සද්ධාව කියලා අපි කියන්නේ පාලි භාෂාවෙන්, විශේෂයෙන්ම සැදැහැ ගුණ වඩනවා කියලා අපි කියනවා මේ සිංහල භාෂාවෙන්. සද්ධාව කියන කාරණය අපිට තවත් ටිකක් පැහැදිලි කරලා දෙන්න.
ඔව්, සද්ධාව කියන කාරණාවේ මට්ටම් කීපයක්ම තියෙනවා. ඉතින් බොහෝ දෙනෙක් අහලා තියෙනවා මම හිතන විදියට මේ අමූලිකා සද්ධාව සහ ආකාරවතී සද්ධාව කියලා. අමූලිකා සද්ධාව නමින් හඳුන්වන්නේ කිසිම කාරණයක් සලකලා බලන්නේ නැතුව නිකම්ම පැහැදීම. ආකාරවතී සද්ධාව යනුවෙන් හඳුන්වලා තියෙන්නේ මහ විශාල සද්ධාවක්. එය විශේෂයෙන් ප්‍රඥාවෙන් දැකලා කාරණා සලකලා සෝවාන් මාර්ග ඥානය ලබන්න තරම් සුදුසුකම් තියෙන සද්ධාවක් තමයි මේ ආකාරවතී සද්ධාව. ඉතින් මේ ආකාරවතී සද්ධාව මජ්ක්‍ධිමනිකායේ විමංශක සූත්‍රයේ සඳහන් වෙන්නේ මෙන්න මේ ආකාරයට. අයං උච්චති භික්ඛවේ ආකාරවතී සද්ධා දසන මූලිකා දල්හා අසංහාරියා යනුවෙන් මේ සද්ධාව ආකාරවතී කියලා කියන්නේ කාරණා සලකා බැලීමෙන් පසු ඇති වෙන සද්ධාවක්. ආකාරවතී කියන්නේ කාරණාව සහිතයි කියන එකයි. දසන මූලිකා කියලා කියන්නේ සෝතාපට්ටි මාර්ග දර්ශන මාර්ගය තුල සෝතාපට්ටි දසන දර්ශනය තුල ඇතිවන මට්ටම ප්‍රගුණ භාවය. අසංහාරියා නැත්තං ඒ වචනෙන් නිවිට්ඨා මූලජාතා අසංහාරියා කියන වචන වලින් සඳහන් කරන්නේ බොහොම මුල් බැහැගත් කිසිම කෙනෙකුට පෙරලන්න බැරි සද්ධාවක් නැති කරන්න බැරි සද්ධාවක්. ඉතින් මෙන්න මේ මට්ටම බොහෝ දෙනෙකුට එකපාරටම ඉන්නේ නැහැ. ඉතින් බොහෝ දෙනෙක් අහලා තියෙන්නේ මම හිතන්නේ මේ ආකාරවිතී සද්ධාව ගැන විතරයි. නමුත් මේ ත්‍රිපිටක ධර්මයේහි ඊට වඩා මේ සද්ධාව කියන කාරණාව ඊටාම විස්තරාත්මක ලෙස සඳහන් වෙනවා. මේ ඒකෙදි මේ මජ්ක්‍ධිමනිකායේ බෝධිරාජ කුමාර සූත්‍රයේ සූත්‍ර අට කතාවේ මේ සද්ධාව මෙන්න මේ ආකාරයට පෙන්නුම් කරනවා. මේ සද්ධාව ආගමන සද්ධා, අධිගම සද්ධා, ඕකප්පන සද්ධා, පසාද සද්ධා කියලා විධි හතරකට නැත්නම් මට්ටම් හතරකට දේශනා කරනවා. මේ පසාද සද්ධා කියලා කියන්නේ ප්‍රසාදය. ඒ කියන්නේ පැහැදීම. මේ පැහැදීම කියන කාරණාව පෙන්වන්න උදාහරණයක් තියෙනවා. ඒක තමයි මේ සක්විති රජුරන්ගේ මාණික්ක රත්නය. මේ සක්විති රජුරන්ට විශේෂ මාණික්කයක් ලැබෙනවා. ඒකට කියන්නේ මාණික්ක රත්නය කියලා. ඒ මාණික්ක රත්නය කොයිතරම් ප්‍රභාස්වරද, ආලෝක සම්පන්නද, ආලෝකයේ විහිදෙනවද කියනවා නම් යොදුන් 25ක් හාත්පස එළිය කරන්න තරම් සමර්ථයි. ඒ කියන්නේ යම් උණ ගහකට වගේ දෙයකට අමුණලා උස රිටකට අමුණලා ඉහළට එසෙව්වොත් එම ප්‍රදේශයේ අපිට පේන තාක් සියල්ලම දවල් වෙනවා. ඒ තරම් එළියක් තියෙනවා. ඉතින් මේ මාණික්ක රත්නේ තව ගුණයක් තියෙනවා. ඒ තමයි ජලය පැහැදිලි කිරීම. ඉතින් මේ කාරණය පරීක්ෂා කරන්න මේ චතුරංගනී සේනාව සමග ගමනක් යන වෙලාවක කුඩා දොළපාරක් හරහා ඇත් සේනාව, අස සේනාව, රත සේනාව, පාබල සේනාව ඒ හරහා ගමන් කරාම මේ ජල පහරම බොර වෙනවා. මේ බොර වෙච්ච ජලය පැහැදිලි කිරීම පරීක්ෂා කරන්න සක්විති රජුරෝ පූජිත බමුණට කියනවා මට පැන් ටිකක් අවශ්‍යයි. මේ ගෙනහලා තියෙන පැන් වලින් නෙමෙයි මට මේ බොර වෙච්ච පැන් ටිකක්, ඒ බොර වෙච්ච ජලයෙන් පැන් ටිකක් බොන්න අවශ්‍යයි මට පිළියෙල කරගෙන එන්න කියලා. ඉතින් ඒ වෙලාවේ ඒ පූජිත බමුණ කරන්නේ මාණික්ක රත්නය ඊටාම ගෞරවයෙන් අරගෙන ගිහිල්ලා මේ ජලයට කිට්ටු කරනවා. ඉතින් මේ මාණික්ක රත්නයේ තියෙන ශක්තිය නිසා ඒ ජලයේ තියෙන මඩ, කැට කැබිලි තී රොඩු ආදී සියලුම දේවල් ඉවත් වෙලා අහකට ගිහිල්ලා නිල් කැට, මැණික් කැට වගේ පිරිසිදු ජලයක් බිහි වෙනවා ඒ තියෙන ගංගාවේ, ඒ කුඩා දොළපාරේ. ඉතින් මෙන්න මෙතනින් ජලය බොන පැන් අරගෙන බොන පැන් හැටියටම පූජා කරන්න පුළුවන් විදිහට ඒ සක්විති රජුරන්ට ප්‍රදානය කරනවා. ඉතින් මෙන්න මේක තමයි මේ මාණික්ක රත්නේ ශක්තිය. ඉතින් මෙන්න මේ මාණික්ක රත්නේ තියෙන පහදවන ගුණය මේ සද්ධාවේ එක ලක්ෂණයක්, සම්පසාදන ලක්ෂණ කියලා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. මේකෙන් කරන්නේ අපේ කෙලෙස් තියෙනවා, රාග, ද්වේෂ, මෝහ ආදී බොහෝ කෙලෙස් තියෙනවා. මේ කෙලෙස් තියෙද්දිම දැන් මෙවැනි ධර්ම කටයුත්තක් සඳහා අපි උනන්දු වෙච්ච වෙලාවේ පටන්, එහෙම නැත්නම් හොඳින් අරමුණු කරලා මේ පුණ්‍ය කටයුත්තක යෙදෙද්දී සද්ධාව නැවති ගුණාංගය අපි තුල පහළ වෙලා අපි තුල සියලු කෙලෙස් නැති කරන්නේ නැහැ. නමුත් ඒ තියෙන කෙලෙස් එහෙට මෙහෙට පැත්තකට යවලා මැද පැහැදිලි කරනවා. අපේ හිත පැහැදිලි කරනවා. ඉතින් මේ වෙලාවේ අපිට හදිස්සිය රාග උපදින්නේ නැහැ. හදිස්සිය ද්වේෂ උපදින්නේ නැහැ. ඒ මොකද රාග ද්වේෂ මෝහ අපි නැති කරලා නෙමෙයි. නමුත් తాවකාලිකව විස්කම්බණය කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණය සද්ධාව කියන ගුණධර්මයෙන් ලැබෙන නිසා මෙන්න මේ මූලික සද්ධා මට්ටමට කාරණා සලකලා සලක මේ හේතු සාධක බලලා නුවණින් විමසලා ගන්න මේ සද්ධාවේ පළවෙනි මට්ටම හැටියට පසාද සද්ධා. ඒ කියන්නේ පැහැදීම නම් වූ සද්ධාව සඳහන් කරනවා. නමුත් මේ පැහැදීම විතරක් මදි සියලු වැඩ සියලු ඥාතීන් අතහැරලා භාගතුන් වහන්සේ දේශනා කරපු සම්පූර්ණ ධර්ම මාර්ගයට බහින්ද. දැන් අපි අහලා තියෙනවා මේ සිටියෙමෙත් අපි දැකලා තියෙනවා මේ ඔස්ට්‍රේලියාව තියෙනවා ලංකාවට එහා මැද මහා මුහුදු තීරයක් තියෙනවා. දැන් ඉන්දියාව ආදී මාලදිවයින ආදී රටවල් තියෙනවා කිට්ටුවෙන් තියෙනවා ඊට වඩා. නමුත් අපිට ඒ තරම් ලොකු ශ්‍රද්ධාවක් නැහැ මුහුදට පැහැලා පීනන්න. එහෙම නැත්නම් බෝට්ටුවක නැගලා තනියම ওই පැත්තට යන්න. ඉතින් මේ බැහැ ගන්න තියෙන ශ්‍රද්ධාව අධික ශ්‍රද්ධාවක්. අර පැහැදීම කියන එකට කිට්ටු වෙන්නේ නැහැ. ඊටත් වඩා මහා ශ්‍රද්ධාවක් තියෙනවනේ බැහැගෙන යන්න පටන් ගන්න. තමන් මේ ධර්ම මාර්ගයට බසින්න විශේෂ ශ්‍රද්ධාවක් ඕන. ඉතින් මෙන්න මේ ආකාරයට මේ ධර්ම මාර්ගයට එළමෙන්න සර්ව සම්පූර්ණයෙන් යෙදෙන්න තියෙන ශ්‍රද්ධාවට කියනවා ඕකප්පන ශ්‍රද්ධාව කියලා. ඉතින් මෙය දෙවෙනි මට්ටම හැටියට සඳහන් කරනවා මේ ශ්‍රද්ධාවේ. මෙන්න මේ ඕකප්පන ශ්‍රද්ධාව සහිතව ධර්ම මාර්ගයට යෙදිලා ඉන්පසුව ක්‍රමානුකූලව භාගතුන් වහන්සේගේ ඒ දේශනාව අනුවම තමන් හික්මිලා මෙන්න මේ විදිහට මේ ශ්‍රද්ධාව ප්‍රගුණ කරලා ඊට පසුව ලැබෙන ශ්‍රද්ධාවට කියනවා අධිගම ශ්‍රද්ධා කියලා. ඒ අධිගම ශ්‍රද්ධා කියලා කියන්නේ මාර්ගඵල ලැබෙද්දී සම්පූර්ණ වෙන ශ්‍රද්ධාව. එනං වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒ වෙනස් වෙන්නේ නැති ශ්‍රද්ධා මට්ටම් වලට එනකොට මෙන්න මේ මට්ටමට එනකොට තමයි ආකාරවතී ශ්‍රද්ධාවේ සම්පූර්ණත්වය ලැබෙන්නේ. ඉතින් මේ සෝවාන් වහන්සේට, සකදාගාමි වහන්සේට, අනාගාමි වහන්සේට, රහතන් වහන්සේට කියන මේ ආර්ය පුද්දලයන් වහන්සේලාට තියෙන ශ්‍රද්ධාවට කියනවා අධිගම ශ්‍රද්ධාව කියලා. ඉතින් අපේ බුදුදහමේ බොහෝ දෙනෙක්ට හිතා ගන්නත් බැරි මට්ටමේ ශ්‍රද්ධාවක් සඳහන් කරලා තිනවා. මේ මට්ටමටත් වඩා වැඩි රහතන් වහන්සේට තියෙන ශ්‍රද්ධාවටත් වැඩි ශ්‍රද්ධාවක් තියෙනවා. ඒක තියෙන්නේ මේ ලෝකේ ඉන්න අතිවිශේෂම පුද්ගලයන්ට, මහබෝසත්වරුන්ට. දැන් දීපංකර පාදමූලයේදී භාගතුන් වහන්සේ අපේ මහබෝසතන් වහන්සේ පළවෙනි නියත විවරණය අභිනීහාරය, මහා අභිනීහාරය කියලා සඳහන් වෙන්නේ. අන්න ඒ මහා අභිනීහාරයේදී ලැබෙන ශ්‍රද්ධාව තනියම ජීවිත කෝටි ප්‍රකෝටි ගානකදී තමන්ගේ කාර්යභාරය සිහි කරලා සම්පූර්ණ ජීවිතයම අතෑරලා මේ පාරමිතා පුරන්න තරම් ප්‍රබල ශ්‍රද්ධාවක්. මෙන්න මේ ශ්‍රද්ධාවට කියනවා ආගමන ශ්‍රද්ධා. ඒ තියෙන්නේ සර්වඥ වූ බෝසත්වරුන්ට විතරයි. සර්වඥ මේ අරහත් භාගතුන් සම්මා සම්බුද්ධත්වයට කරා යන මහා බෝසත්වරුන්ට විතරයි අදි ආගමන ශ්‍රද්ධා කියන ශ්‍රද්ධාව තියෙන්නේ. ඉතින් මේ සරලව ඉතා කෙටියෙන් සඳහන් කළේ මෙන්න මේ ශ්‍රද්ධා මට්ටම් හතර ප්‍රධාන වශයෙන් සඳහන් කරනවා. මේ තමන්ට මොන විදිය ශ්‍රද්ධාවක්ද තියෙන්නේ කියලා මං හිතන්නේ මේ පැහැදිලි කිරීමෙන් තමට දැනගන්න පුළුවන් තව කොච්චර දුර යන්න තියෙනවද කියලා.
අනිවාර්යෙන්. අපි මූලික වශයෙන්ම නිවනට යන ප්‍රධාන අංග, නිවන් දකින්නට නම්, නිවන් අවබෝධ කරගන්නට නම් ප්‍රධාන අංග පහක් පිළිබඳව කතා කරා. ඒයින් ප්‍රථම අංගයේ හැටියට ශ්‍රද්ධාව විග්‍රහ කරා. ඒ ශ්‍රද්ධාවේහි ස්තර මට්ටම් හතරක් පිළිබඳව දැන් අපි තේරුම් ගත්තා. මම කැමති ඊළඟට ඔබතුමාගෙන් අහන්න මේ ශ්‍රද්ධාව නිසා ලැබෙන විශේෂ වරප්‍රසාද මොනවද අපිට?
ඔව්, විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා වරප්‍රසාද ගණනාවක් සඳහන් කරන්න පුළුවන්. එක සූත්‍රයක තියෙන ප්‍රමාණය කියනවා නම් සමහර විතන් ඉන්නවා අපි ප්‍රඥාවන්තයෝ අපිට විශේෂ ස්ථානයක් මේ ශාසනයේ තියෙනවා. ප්‍රඥාව කියන එක එහෙම සරලවම පහළ වෙන්නේ නැහැ. එහෙම නැහැ. එහෙම පහළ වෙනවා නම් බොහෝ දෙනෙක් නිවන් දැකලා ඉවරයි. මොකද බොහෝ දෙනෙක් චතුරාර්ය සත්‍ය අහලා තියෙනවා. අහපු පමණින් නිවන් දකින්න බෑ. ඉතින් මේ ප්‍රඥාව පහළ වෙන්න අවශ්‍ය මූලික මංගය තමයි ශ්‍රද්ධාව. ඉතින් මේ ශාසනයේ මහා උත්තමයන්ගෙන් බුදු පසේබුදු මහරහත් ආදී උත්තමයන් වහන්සේලාගෙන් අපට අනුකම්පාව ලැබෙන්න හේතු වෙන ප්‍රධානතම ධර්මතාවයේ සද්ධා වැඩි සඳහන් කරලා තියෙනවා. මේ සඳහන් කරන්නේ අංගුත්තර පංචක නිපාතේ සද්ධ සූත්‍රයේ. මෙහි සඳහන් කරනවා ලෝකේහි සාන්ත වූ සත්පුරුෂෝ ඉන්නවා නම් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා ඉන්නවා නම් ඔවුන් ප්‍රථමයෙන්ම අනුකම්පා කරන්නේ කාටද? සද්ධාවන්තයාට. යේතේ භික්ඛවේ ලෝකේ සන්තෝ සප්පුරිසා, ලෝකේහි භික්ෂූනි සාන්ත වූ යම් සත්පුරුෂයෙක් විද්‍යමාන වෙනවා නම් ඉන්නවා නම් යේ සද්ධං ඒව පඨමං අනුකම්පಂತಿ, ඔවුන් සද්ධාවන්තයාටම ප්‍රථමයෙන් අනුකම්පා කරනවා. සද්ධාව නැති පුද්ගලයාට එසේ කරන්නේ නැහැ. නෝ තථා සද්ධං කියලා සඳහන් කරන්නේ ඒකයි. ඒ කියන්නේ සද්ධාව තියෙන පුද්ගලයාට අනුකම්පා කරනවා, සද්ධාව නැති පුද්ගලයාට එසේ අනුකම්පාවක් දක්වන්නේ නැහැ. සද්ධං ඒව පඨමං උපසංකමන්තා උපසංකමಂತಿ, එළඹෙනවා නම් වෙතට ගමන් කරනවා. දැන් අපි දන්නේ නැහැ මේ ලෝකේ බුද්ධ ආදී ආර්ය උත්තමයේ කොහෙද වැඩ ඉන්නේ කියලා. සමහරලාට අපිව විශේෂයෙන් පේනවා නම් විතරයි අපේ නිවසකට පිරිසු ගා වඩින්නේ හෝ නැත්නම් අපිව බැහැ දකින්න හෝ වඩින්නේ. ඉතින් ඒ වගේ එළඹෙනවා නම් ප්‍රථමයෙන්ම සද්ධාව අධික පුද්ගලයා ළඟට එළඹෙනවා. ඉතින් විශේෂ වරප්‍රසාදයක්. ඉතින් සද්දස්සේව පඨමං පතිගණ්හන්ත පතිගණ්හන්ති, ඒ කියන්නේ සද්ධාවන්තයාගෙම ප්‍රථමයෙන් දානෙ පිළිගන්නව, මොන හරි පිළිගන්නව නම් පිළිගන්න ඉස්සල්ලාම සද්ධාවන්තයාගෙන්. සද්ධාව නැති පුද්ගලට එසේ අනුග්‍රහයක් දක්වන්නේ නැහැ. ධර්මයේ දේශනා කරනවා නම් ඉස්සල්ලාම සද්ධාවන්තයාට දේශනා කරන්න. සද්ධාව නැති පුද්ගලයාට එහෙම ධර්ම දේශනා කරන්න උනන්දු වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ආනිසංස හතරක් දේශනා කරලා විශේෂයෙන් සඳහන් කරනවා මේ කය බිඳීමෙන් මතු ස්වර්ගයේ උපදිනා මේ සද්ධාවන්තයා. මොකද සද්ධාව කියන කාරණාවෙන්ම ස්වර්ගයේ උපදින්න තරම් ශක්තියක් තියෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් ඒකෙදි හොඳම උදාහරණය ඝටිකාර වළංසාදන්නා. ඉතින් ඒ ඝටිකාර වළංසාදන්නා කියන්නේ පොහොසතෙක් නෙමෙයි. මුදල් පරිහරණය කරන්නෙත් නැහැ. නමුත් භාගතුන් වහන්සේ, කාශ්‍යප භාගතුන් වහන්සේ ඒ ඝටිකාර වළංසාදන්නාගේ ගෙදරට වැඩම කරලා තමන්ගේ අතින්ම හැලියෙන් බෙදාගෙන දානි වළඳනවා. ඉතින් මං හිතන්නේ මේ ශාසනයේ පුරාවටම එහෙම අනුග්‍රහයක් දක්වපු කෙනෙක් ගැන සඳහන් වෙන්නේ නැහැ. ඉතින් ඒ තරම් බුද්ධ ශාසන කීපයකින් ඉස්මතු වෙලා පේන සද්ධාවක් මේ ඝටිකාර අනාගාමී වහන්සේට තිබුණා කියන කාරණාව අතිවිශේෂයි. අද පවා ඉතින් උන්වහන්සේ අහන් ඉන්නවා ඇති. මොකද දැන් උන්වහන්සේ අරහත්වයට පත් වෙලා සුද්ධාවාසයේ වැඩ ඉන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. අරහත්වයට පත්වීමෙන් පසුව අපේ භාගතුන් වහන්සේ බහැදකීමට පැමිණ භාගතුන් වහන්සේ මම ඔබේ පරණ යාළුවා කියලා සඳහන් කරපු තැනත් අපේ ත්‍රිපිටකයේම සඳහන් වෙනවා. ඉතින් ඒ කාරණා අනුව සද්ධාව සහිත පුද්ගලයාට කොයිතරම් අනුග්‍රහයක් තියෙනවද, විශේෂ ආනිසංස තියෙනවද, වරප්‍රසාද තියෙනවද කියන එක එයින් කියවෙනවා. කෙටියෙන් මේ ප්‍රමාණයක් විතරයි සඳහන් කරේ.
හොඳයි, අපි ඊළඟට දැනගන්න කැමති මේ අත්තරීම කියන කාරණාව සද්ධාව නිසා අත්තරීම ප්‍රගුණ වෙනවද කියන කාරණේ පිළිබඳව දැනගන්න. මොකද හේතුව සද්ධාවෙන් යම් යම් පින්කම් කටයුතු අපි සිද්ධ කරනවා. හැබැයි ඒ හරහා සමහර විටක සද්ධාවෙන් කරන දේ හරහා එය නිසි පරිදි අවබෝධයෙන් තොරව කිරීම තුළින් අත්හැරීමක් නෙවෙයි රැස්කිරීමක් සිද්ධ වෙන අවස්ථාවක් අපි දකිනවා. මම කැමති ඔබතුමාගෙන් මේ ප්‍රශ්නය විමසන්න. සද්ධාව නිසා අත්හැරීම ප්‍රගුණ වෙනවද?
සද්ධාව නිසා තමයි අත්හැරීම ප්‍රගුණ වෙන්නේ. අපි කලින් පැහැදිලි කරපු ආකාරයට දැන් මේ පැහැදීම කියන මට්ටමේදී අතහරින්න ඉතාම ටිකයි. තමන්ගේ සමහර කෙනෙක් දානයක් දීම, සිල් ගැනීම, භාවනා කිරීම සඳහා යම් කාල වේලාවක් මිඩම් කරන්න පුළුවන්. නමුත් මේ ඕකප්පන සද්ධා කියන මට්ටමේදී සම්පූර්ණ අත්හැරීමක් තියෙනවා. ඉතින් මේ පසාද සද්ධා කියන ප්‍රමාණයත් අත්හැරීම සුළුපටු නෑ. සමහර කෙනෙක් ඉතින් ගිහි භාවයේ ඉඳලත් මහා විශාල ප්‍රමාණයක් අතහරිනවා. මේක සඳහන් වෙනවා අංගුත්තර තිඛිනිපාතේ සූත්‍රයක මෙහෙම සඳහන් වෙනවා, දසනකාමෝ සීලවතං සද්ධම්මං සෝතුමිච්ඡති. සිල්වතුන් දැකීම සඳහා කැමැත්තක් තියෙනවා නම්, සද්ධර්මය අහන්ඩ කැමැත්තක් තියෙනවා නම්, විනය්‍ය මච්ඡේර මලං මසුරුමල හික්මවන්න නැත්නම් මසුරුමල අතහරින්න යම් පුද්ගලයෙක් උනන්දු වෙනවා නම්, තමන්ගේ අතහැරීම ප්‍රගුණ කරනවා නම්, ඔහුට කියනවා සද්ධාව සහිතයි, සවේ සද්ධෝති වුච්චති, ඒකාන්තයෙන් ඔහු සද්ධාවන්තයෙක් කියලා ප්‍රකාශ කරනවා. ඉතින් මේ අතහැරීම කියන කාරණාව අපිට හිතෙන්නේ ලේසි කාරණාවක් කියලා, නමුත් මේ දානයේ සිට අන්තිමටම අපේ සියලු උපාදාන අතහැරීම දක්වා මේ අතහැරීම තමයි ප්‍රගුණ වෙන්නේ. ඒ සඳහා සද්ධාව, දානය, සීලය ආදී ගුණධර්ම අනුපිළිවෙලින් පුරාගෙන යන්න ඕනේ. මෙතනදී මෙන්න මේ කාරණය මේ සූත්‍ර අට කතාවේ සඳහන් වෙනවා. මේ අතහැරීම කොයිතරම් ප්‍රගුණ කරන්න පුළුවන්ද කියන කාරණාව මේ දඹදිව එක්තරා බ්‍රාහ්මණයෝ දෙන්නෙක් අහනවා ලංකාවේ ඉන්න ප්‍රධාන පෙළේ භික්ෂුන් වහන්සේ නමක් පිළිබඳව කාලවල්ලි මණ්ඩපවාසී මහා නාගතෙරුන් වහන්සේගේ ගුණය පිළිබඳ අහනවා. ඉතින් පාටලිපුත්‍ර ග්‍රාමයේ ඉන්න බ්‍රාහ්මණයෝ දෙන්නෙක්, බ්‍රාහ්මණ කියලා කියන්නේ උසස් කුලයක පැවිදිලා උසස් අධ්‍යාපනයක් ලැබුවා හින්දා. ඉතින් මෙන්න මේ බ්‍රාහ්මණයෝ දෙන්නට අහන්න හම්බෙනවා කාලවල්ලි මණ්ඩපවාසී මහා නාගතෙරුන් වහන්සේ මහා ගුණයක් තියෙන ස්ථවිරයන් වහන්සේ නමක් කියලා. ඉතින් ඒ බ්‍රාහ්මණයෝ දෙන්නට කොයිතරම් ශ්‍රද්ධාවක් ඇති වෙනවද කියනවා නම්, තමන්ගේ මුළු ඥාති පරපුරම අතහැරලා, තමන්ගේ රැකියාවල් ආදී සියලු ධනධාන්‍ය අතහැරලා, අඹුදරුවන් අතහැරලා මේ මහා තෙරුන් වහන්සේ දකින්න පැමිණෙන්න හිතෙනවා. එහෙම හිතලා මග වියදම් ලෑස්ති කරගෙන එනවා දඹදිව ඉඳලා ලංකාද්වීපයට. එන අතරමඟදී එක බ්‍රාහ්මණයෙක් මරණයටපත් වෙනවා. අනික් බ්‍රාහ්මණය පැමිණෙනවා. පැමිණිලා බොහොම වෙහෙස මාංශලා පැමිණිලා අනුරාධපුරයට පැමිණිලා අහනවා මේ කාලවල්ලි මණ්ඩප විහාරය, කාලවල්ලි මණ්ඩපය කොහෙද තියෙන්නේ කියලා. එතකොට කියනවා රුහුණි තියෙන්නේ රෝහණ ජනපදේ. ඉතින් නැවත තව දුරක් යන්න තියෙනවා. ඉන්පසුව නැවත රුහුණු ජනපදයට ඇවිල්ලා දාන වස්තුන් හිම පිළියෙල කරගෙන මේ මහා නාගතෙරුන් වහන්සේ බෑ දකින්න කැමැත්තෙන් ඉන්නවා. ඉතින් මහා නාගතෙරුන් වහන්සේ ඒ ධර්ම දේශනාවට වඩින වෙලාවේ පිරිස කෙළවර ඉඳගෙන දොහොත් මුදුන් තියලා වඳිනවා. වැඳලා තමන්ට අවස්ථාව වෙනකන් ඉඳලා, තමන්ට අවස්ථාව ලැබුණාම ඒ මහා නාගතෙරුන් වහන්සේ ළඟ වැඳ වැටිලා මේ ගොප් මසින් අල්ලගෙන මේ පාදේ අල්ලගෙන කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ මහා උසස්, මහා උසයි කියලා කියනවා. එතකොට දැන් ඒ තෙරුන් වහන්සේ එතරම් උස නැහැ, මධ්‍යම ප්‍රමාණයේ තෙරුන් වහන්සේ ළමක්. නැවත කියනවා, ස්වාමීනි ඔබ වහන්සේගේ කයින් උස නෙමෙයි, ඔබ වහන්සේගේ ගුණයෙන් උසයි. ඉතින් ඒ නිසා මම උසයි කියලා කිව්වේ. ඔබ වහන්සේ කොයිතරම් උසස්ද කියනවා නම්, මේ මහා නිල්පාට සමුද්‍රය පහු කරගෙන මුළු දඹදිවම වසාගෙන සිටින තරම් ගුණයක් නුඹ වහන්සේට තියෙනවා. ඒ නිසා මම පාටලිපුත්‍ර නගරේ ඉඳලම නුඹ වහන්සේ දකින්න පැමිණියා කියලා, මට පැවිදි වෙන්න අවසර දෙන්න කියලා මේ අවසර ඉල්ලනවා පැවිදි වීමට. ඉතින් මේ බ්‍රාහ්මණයා මේ මහා නාගතෙරුන් වහන්සේ ළඟ පැවිදි වෙලා නොබෝ කලකින් අරහත්ත්වයටපත් වෙනවා. මොකද මේ සද්ධාව සම්පූර්ණ කරලා තිබුණ නිසා.
ඉතාම පැහැදිලි. එතකොට මා කැමති දැනගන්න අවසාන වශයෙන් අපේ කාල වේලාව ක්‍රමක්‍රමයෙන් ඉක්ම යනවා. ඒ නිසා මා කැමති දැනගන්න ඔබතුමාගේ මේ බුදු පියාණන් වහන්සේ සරණ යාම පිළිබඳව, සහ විශේෂයෙන්ම වැඳීම නිවැරදිව කිරීම. සමහර දෙනෙක් මේක බොහෝ විට අපෙන් අහන ප්‍රශ්නයක්. දොහොත් මුදුන් දී වඳිනවා කියන්නේ කුමක්ද? ඒ වගේම පසග පිහිටුවා වඳිනවා කියන්නේ කුමක්ද? ඔයන් නිවැරදිව කරන්නේ කොහොමද? එහි නිවැරදිම වැඳීම කුමක්ද? බුදු පියාණන් වහන්සේ සරණ යාමේදී
කියන්නේ වන්දනා ක්‍රම පහක් සඳහන් කරනවා අපේ බුදු දහමේ. පළවෙනි වන්දනා ක්‍රමය අංජලි නමස්කාරය. එය මෙහෙම අත් දෙක එකට එකතු කර මුදුනට අත් දෙක තබා වඳින ක්‍රමය. දොහොත් මුදුන් තිබීම කියලා කියන්නේ. නමුත් පාලි සඳහන් වෙන අංජලි නමස්කාරය නමින් මේ අත් දෙක කව් කිරීමම ප්‍රමාණවත්. නමුත් එහි උසස්ම වට්ටම තමයි නළලට අත
දොහොත්
මුදුන් දීලා වඳින එක. මේ තමයි පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය එක ධන මඩලක් එක ධන හිසක් බිම තබා වදින ක්‍රමය. නමුත් එහිදී දකුණු ධන හිස බිම තබන්න ඕනි කියලා කියනවා. දකුණු ධන හිස බිම තබලා වම් වැලමිට වම් ධන හිසෙහි ගෑවෙන පරිදි තබලා දොහොත් මුදුන් තියලා වදිනවා. ඒ ක්‍රමයට තමයි සාම්පති බ්‍රහ්මරාජා රහතන් වහන්සේ සාම්පති මහරහතන් වහන්සේ භාගතුන් වහන්සේට නමස්කාර කරලා අප වෙනුවෙන් මේ ලෝක සත්‍ය වෙනුවෙන් අනුකම්පා කරලා ධර්ම දේශනා කරන්න කියලා ආයාචනා කරන්නෙත් අන්නේ ක්‍රමයට වැඳලා. ඒ කියන්නේ දකුණු ධන හිස බිම තබනවා, වම් ධන නමලා තියෙන්නේ. ඒ වම් ධන හිස උඩට වම් වැලමිට හේතු කරලා අත් දෙක එකට එකහු කරලා නළලට තියලා වඳින ක්‍රමය. ඒක එක ධන මඩලක් පොළොවේ පිහිටන්නේ. ඒක දෙවෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමය ධන මඩල දෙකම බිම තියලා වඳින එක. දොහොත් මුදුන් තියලා වඳින එක. එතකොට ඒක තමයි තුන්වෙනි ක්‍රමය. හතරවෙනි ක්‍රමය පසඟ පිහිටවන්න ඕනේ. අංග පහ කියලා කියන්නේ නළලයි වැලමිටි දෙකයි ධන හිස් දෙකයි බිම තබන්න ඕනේ. සමහර කෙනෙක් මේ ක්‍රමය හරියටම අවබෝධ කරගෙන නැහැ. සමහරු බිමට අත් දෙක තියලා අත් දෙක උඩයි නළල තියන්නේ. එහෙම පසඟ පිහිටන්නේ නැහැ. පසඟම පොළොවේ පිහිටන්න ඕනේ. ඒ කියන්නේ නළල බිම ගෑවෙන්න ඕනේ. එතකොට නළල බිම ගෑවෙන පරිදි තමයි දොහොත් මුදුන් තියන්න අවසර ලැබෙන්නේ.
හිස දෙදන්න දෙවැලමිට කියන
පහ තියෙන්න ඕනේ. ඉතින් මේකට කියනවා පසඟ පිහිටවා වඳින්න කියලා. මේ තමයි හතරවෙනි ක්‍රමය. පස්වෙනි ක්‍රමයේ හැටියට සඳහන් කරන්නේ දණ්ඩ නමස්කාරය. මුළු ඇඟ බිම දිගේ දිගා වෙලා අපි දැන් සුමේද තාපසයන් වහන්සේ වැඳා කියලා මේ රූපවල නියත විවරණ ලැබෙන විදිය. එහිදී මුළු සිරුරම බිම දිගේ පිහිටවල තමයි වන්දනා කරන්නේ. මෙන්න මේ වන්දනා ක්‍රම පහ විශේෂයි. අනික් කාරණේ තමයි මේ භාගතුන් වහන්සේට වන්දනා කිරීමේදී සිත පිහිටවන ආකාරය ගැන භාගතුන් වහන්සේ දේශනා කළා කියනවා. දැන් බොහෝ දෙනෙක්ට අවබෝධයක් නැහැ භාගතුන් වහන්සේට වඳින්න ඕනේ කොහොමද කියලා. භාගතුන් වහන්සේ ඒක දේශනා කරලා තියෙනවා විමානවත්තු පාළියේ. මෙන්න මේ ගාථාවේ තිට්ඨන්තේ නිබ්බුතේ චාපි සමේ චitte සමම්පලං. තිට්ඨන්තේ කියලා කියන්නේ භාගතුන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේදී හෝ නිබ්බුතේ කියලා කියන්නේ පිරිනිවන් පෑට පසුව හෝ සමේ චitte සමම්පලං. සිත සමකලොත් ඵලය සමානයි. චේතෝ පනිධ හේතුච්ච හේතුහි සත්තා ගච්ඡanti සුග්ගති. චේතෝ පනිධ හේතුහි කියලා කියන්නේ මේ සිත පැහැදවීම හේතු කොටගෙන සත්වයෝ සුගතියට ගමන් කරත් කියලා කියනවා. දැන් මේකේ විශේෂයෙන් සඳහන් වෙන්නේ මෙහෙමයි. දැන් භාගතුන් වහන්සේ ජීවමානවම ලැබුණොත් අපිට මොන වගේ දැනේද? අපිට මොන වගේ ගෞරවයක් ඇති වේද? මොන වගේ බයක් ඇති වේද? දැන් සාමාන්‍යයෙන් විශේෂ පුද්ගලයෙක් ඉදිරියට යද්දී භයක් චකිතයක් ඇති වෙනවා, සද්ධාවක් ගෞරවයක් ඇති වෙනවා, ලොකු මේ හිතේ තියෙන අනික් වැඩවලට තියෙන සිහිය නැති වෙලා තමන්ගේ හිත ඒ ගෞරවය සහිතව ඒ පුද්ගලයා දිහට යොමු වෙනවා. දැන් අද කාලේ අපි බොහෝ දෙනෙක් බැලුවොත් විහාරගෙට ගිහිල්ලා බුද්ධ පූජාවක් කරද්දී ඒ පුද්ගලයා සමහරලාට සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරන්නේ නැහැ භාගතුන් වහන්සේට. දැන් මම කියන්නේ උදාහරණයක් හැටියට සමහර විට අපි සම්මුඛ පරීක්ෂණයකට එළඹෙන ඔයිට වැඩි ගෞරවයකින් බොහෝම පරිස්සමට දොර විවර කරන්නේ පියවරක් පාසා ඊටාම උනන්දුවෙන් පියවර තබනවා. අපිට ලොකු ගෞරවයක් තියෙනවා
ඒ අවසර අරගෙන
ඉඳගන්නේ. නමුත් දැන් එතන ඉදිරියේ ඉන්නේ මේ මහා ගුණයක් තියෙන රහතන් වහන්සේලා නෙමෙයි, Tamanට වඩා අධ්‍යාපනයේ තියෙන සුසුකම් තියෙන පුද්ගලයෝ එතන ඉන්නේ. නමුත් දැන් විහාරගෙට සමහර කෙනෙක් යන විට යන වෙලාවේදී තව කෙනෙක් එක්ක කතා කර කර කකුල වැලි හරියට පිහන් නැතුව ඒ විදිහට තමයි ගමන් කරන්නේ. අන්තිම මොහොත සමහරට දරුවෝ යනවා නම් දරුවෝ දිහා බලාගෙන යනවා. සමහරට දරුවා වෙන වැඩක් යෙදෙනවා, කෑගැසීමක් කරනවා. ඒක ප්‍රධානත්වයෙන් යුක්ත සැලකීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අද කාලේ අමාත්‍යවරයෙක් આવත් ඊටදී සැලකනවා. අපේ රටේ විශේෂම පුද්ගලයෙක් ආවොත් එම දරුවන්ට මේ කෑ ගහන්න එපා මේ කියලා එහෙම සඳහනක් තියෙනවා. ඉතින් දැන් එහෙම ගෞරවයක් තියෙන නමුත් මේ භාගතුන් වහන්සේ කියන්නේ මේ ලෝකේ ඉන්න සක්විති රජකෙනටත් වඩා සක්විති රජුන්ටත් වඩා විශේෂ පුද්ගලයෙක්, දෙවියන්ටත් දෙවියෙක් බඳු දේවාති දේව, බ්‍රහ්මාති බ්‍රහ්ම, බ්‍රහ්මයන්ටත් අති බ්‍රහ්මෙක් වගේ දැනෙන දැන් ඒ දෙවියන්ට බ්‍රහ්මයන්ට පවා එක දිගට පැහැදීම සහිතව ඉරියව්ව වුණත් බලන් ඉන්න පුළුවන් තරම් මහා පුණ්‍ය ශක්තියක් සහිත විශේෂ උත්තමයන් වහන්සේ ළමක් කියන එක බොහෝ දෙනෙක්ගේ සිහියේ නෑ. අනික් කාරණේ තමයි බොහෝ දෙනෙක් හිතනවා දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා කියලා. දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාපු බව සත්‍යයි. නමුත් මහා පරිනිර්වාණ සූත්‍රයේදී භාගතුන් වහන්සේ විශේෂයෙන් දේශනා කරනවා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවා කියලා හිතන්න එපා කියලා. බුදුහාමුදුරුවෝ දැන් නැහැ කියලා හිතන්න එපා, දකින්න එපා කියලා. ඒක ආනන්ද මහරතන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට දේශනා කරනවා. ආනන්ද, නුඹට හිතෙන්න පුළුවන් මේ ත්‍රිපිටක දහම දේශනා කරපු අපගේ ශාස්ත්‍රඥ වහන්සේ දැන් අතීතයට ගියා පිරිනිවන් පෑවෙන් පස්සේ. දැන් අපගේ ශාස්ත්‍රඥ වහන්සේ නැහැ. එහෙම හිතෙන්න පුළුවන්. භාගතුන් වහන්සේ එහෙම ප්‍රශ්නයක් නගලා කාරණාව ඉස්මතු කරලා ප්‍රකාශ කරනවා ආනන්ද, ඒසේ නොදකිය යුතුයි. ඉතින් ආනන්ද හාමුදුරුවන්ට කියන්නේ ආනන්ද හාමුදුරුවන්ට සද්ධාව නැති නිසා නෙමෙයි, මේ ප්‍රකාශය කරන්නේ අප වෙනුවෙන්,
මතු අනාගතයේ
වෙනුවෙන්. ආනන්ද හාමුදුරුවෝ භාගතුන් වහන්සේ පිරිනිවන් පෑවටත් පසුව සියලු උපස්ථාන ඒ විදිහටම කරා කියලා සඳහන් කරලා තියෙනවා අට කතාවේ. ඉතින් ඒ කියන්නේ භාගතුන් වහන්සේට උදේට පැන් පහසු වෙන්න අවශ්‍ය උණු පැන්, ඇල් පැන් ආදී දේවල්, මෘදු, මධ්‍යම, තද වශයෙන් දැහැටි දඬු, ඒ සියල්ල පූජා කළ භාගතුන් වහන්සේ දැන් ලෝකයට අනුකම්පා පිණිස පැන් පහසු වෙන සේක්වා, දැන් ලෝකයට අනුකම්පා පිණිස පිණිසුගා වඩින සේක්වා කියලා ආරාධනා කරලා භාගතුන් වහන්සේ ජීවමාන කාලය කරපු සියලු ප්‍රස්ථාන කරලා තියෙනවා ආනන්ද හාමුදුරුවෝ. ඉතින් ඒ වගේ සද්ධාවක් ආනන්ද හාමුදුරුවන්ට තියෙනවා. නමුත් අද කාලේ සමහරුන්ට හිතෙනවා දැන් බුදුහාමුදුරු හිටියානම් කොච්චර හොඳද කියලා. බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරලා තියෙන්නේ භාගතුන් වහන්සේ නැහැ කියලා හිතන්න එපා, දකින්න එපා කියලා. යම් දෙයක් භාගතුන් වහන්සේ දැන් අපිට ඉෂ්ට කළ යුතුද, එය කලින්ම අදිෂ්ඨාන කරලා ඉෂ්ට කරලා තියෙන්නේ. ඒ නිසා අපිට භාගතුන් වහන්සේ නැහැ කියලා අඩුවක් මේ ශාසනයේ සිද්ධ වෙන්නේ නැහැ. භාගතුන් වහන්සේ කියන්නේ ඒ තරම්ම පරිපූර්ණ වූ පුද්ගලයෙක්. ඉතින් ඒ නිසා එහෙම නැත්නම් දැන් අද අපි අනාථ වෙන්න ඕනේ. එහෙම අපි අනාථ බවක් නෑ, අපි සනාථ බවක් තියෙන්නේ. අපිට බුදුන් සරණ තියෙනවා. සරණ තියෙනවා කියලා කියන්නේ අපිට අවශ්‍ය නම් උදව් කරන්න භාගතුන් වහන්සේ උදව් කරලා තියෙනවා. නමුත් අපේ තියෙන ක්ලේශයන් අනුව නෙමෙයි උදව් කරලා තියෙන්නේ, අපිට නිවන් දකින්න අවශ්‍ය කාරණා වලට පමණයි. ඉතින් මෙන්න මේ කාරණා විශේෂයි. ඉතින් මෙන්න මේ විදිහට මේ භාගතුන් වහන්සේට වන්දනා කරනකොට ජීවමානව වැඩ ඉන්නවා කියන සංඥාවෙන් වන්දනා කරන්න කියලා තියෙනවා.
හොඳයි, ඉතාමත්ම පැහැදිලි. ඔබ මෙතුවක් කලක් යම් ආකාරයක මිත්‍යාව කෙල්බගෙන සිටියා නම්, නොවිසනම් ඔබේ නොදන්නාකම නිසා, අල්පශ්‍රුතකම නිසා ඔබ එසේ නොකළා නම් ඔබට පුළුවන්කම තිබෙනවා අද ඉඳලා ඒක නිවැරදි කරගන්නට. තමන් දන්නා දේ නිවැරදි කරගන්න, නොදන්නා දේ කියා දෙන්න තමයි මේ කංකා විත්‍රණී නොවිසනම් සැකහැර දැනගන්න ඔබට ඉඩ අවකාශ සලස්වන වැඩසටහන දියත් කෙරෙන්නේ නිසා අද දවසෙත් මේ උතුම් වැඩසටහන සඳහා සම්ප්‍රාප්ත වුණු අපේ තමන්ගේ කාලෙන් වැඩිම ප්‍රමාණයක් බොහෝ දෙනෙකුගේ හිතසුව පිණිස මේ ශ්‍රී සද්ධර්මය සම්නිවේදනය කරන්න, එය කියා දෙන්න, ධර්ම දේශනා පවත්වන්න, භාවනා වැඩසටහන් මෙහෙවන්න සහ විධිමත් ආකාරයට බුද්ධ දේශනාවෙහි සඳහන් පරිද්දෙන්ම ඒ පූජාවන් ආදී දෑ පවත්වන්නට තමන්ගේ සියතින්ම සකස් කොට දන් දෙන ආකාරය ගැන ආදී දේවල් කියා දෙන්න වෙහෙසෙන පින්වත් සමින්ද රණසිංහ මහත්තුමාට අපගේ ගෞරවය පුද කරනවා. ඔබතුමාගේ කටයුතු තව තවත් සාර්ථක වේවා. ධර්මඥානය තව තවත් වඩා වර්ධනය වෙලා එය ලෝකයාට කියා දෙන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම මෙහිදී පුණ්‍යානුමෝදනාවක් කරන්න ඕනේ අපේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ යහම්පත් මහත්මයාට. එතුමා තමයි ඔබතුමාගේ කල්‍යාණ මිත්‍රයෙක් කාලාන්තරයක පටන්. නමුත් අපට බෞද්ධ නාලිකාව ආරම්භ කළ අවුරුදු 7ක් ගියා ඔබතුමාව කැඳා ගන්න මෙහාට. ඊට කලින් වරින් වර අවස්ථා කීපකදීම මුණ ගැසුණත් අප ආරාධනා කළත් අපට අර ආතාපි මේ සංවිධානයේ යටතේ නිර්මාණය කරපු ත්‍රිපිටකයේ අඩංගු මේ සංහිත තැටියක් දීලා මේක බලන්නක පොඩ්ඩක් කියලා ඔබතුමා පැහැර හැරියා මග හැර ගියා. නමුත් එතුමාගේ බලවත් ඉල්ලීමත් අපේ පෙර පිනකට ඔබතුමා වැඩසටහන සම්බන්ධ කරන්න ලැබුණ නිසා එතුමාටත් මේ අද අවුරුද්දේ පළවෙනි කංකා විතරණී වැඩසටහනේදී අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවට ගිය වෙලාවේ මුව නොසෑහෙන්න මේ පිළිබඳව වර්ණනා කරමින් වැඩසටහනේ සාර්ථකත්වයේ පිළිබඳව අපට පැසසුම් ඉදිරිපත් කරපු අපේ සංජීවී විජයසිංහ මහත්මියට, වෛද්‍යාචාර්යතුමියට, තමගේ ආදරණීය පියාණන් මහාචාර්ය නන්දසේන මුදියන්සේ මහත්මන්, ලංකාවේ කීර්තිමත් මහාචාර්යවරයෙක් එතුමා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන්නේ මේ වන විට, එම මැතිනියටත් දිගාසිරි පතමින් තමයි ඒ ආදරණීය දියණිය, තමගේ ආදරණීය සොහොයුරිය වෙච්ච වසන්තමාලා ලංකාපුත්‍ර මැතිනිය සහ වෛද්‍ය ලංකාපුත්‍ර මැතිතුමන් එක්ක එකතු වෙලා ඒ නිවසේදී අපට මේ පිළිබඳව කියලා මේ සඳහා දායකත්වය දැක්වුවේ. එසේනම් ඒ හැම දිනාටම ලැබුවා වූ නවසර කිරියෙන් පැනියෙන් නොවේයි, කුසලින් සහ පිනෙන් පිරී ගිය වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි වැඩසටහන සමාප්ත කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අපි දැන් පුණ්‍යානුමෝදනාවෙන් නැත්තම් දෙවියන්ට පින් දීමෙන් වැඩසටහන හමාර කරමු.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛාවහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛාවහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛාවහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු. සාධු සාධු සාධු.